ආයතන වැඩ කරන හැටි තමයි මේ හුඟක් දුරට අපි ඔයාලා මේ කියන්නේ සලායතන මේ පැත්තට ගියා. දැන් මෙහා හින් තියන්නේ එතකොට කමන්නේ ඔය ටිකක් එහෙම වැඩි එක. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ටික මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ධර්මයේ දකින්න නම් ක්‍රම කීපයක්, ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන් දකින්න කියලා නේ. ආයතන වශයෙන් බලන එක තමයි තුන්කක් දුරට බලන්නේ. මොකද අපි හිතන් ඉන්නමත්ම ඇත්ත නිවේ. ඇකනනාසේ දිව ශරීරය කියන එකයි මනසයි. මේ පහ ගත්තොත් අපි දැන් ඇහැ කියනකොට අපි දෙයක් හිතන් ඉන්නවනේ, ඇහැ මේ වගේ කියලා නේද? ඇහැට කරන්න පුළුවන් මේකයි කියලා. ඒකට මේ ලෝකයා හිතන් ඉන්න විදිහයි ඇත්ත ඇති හැටි එහෙමම අහසට පොළව වගේ ප්‍රතිවිරුද්ධයි. ඒක දේශනාවල තියෙනවා. දැන් අපි පෘථග්ජනයා හිතන් ඉන්න එක රහතන් වහන්සේට මුසාවක්, සාමාන්‍ය කෙනා හිතන එක බොරුවක්. රහතන් වහන්සේට සාමාන්‍ය කෙනා ඇත්ත කියලා හිතන එක රහතන් වහන්සේට බොරුවක්. ඊළඟට ඒ අනිත් පැත්ත, රහතන් වහන්සේ ඇත්ත කියලා හිතන එක සාමාන්‍ය කෙනාට බොරුවක්. ඒ තරම් තේරුම් ගන්න බෑ මේ. ඒ කියන්නේ මේක තව පැත්තකින් කිව්වොත් පරස්පරයි. අපි ලෝකෙට අයිති පැත්තෙන්නේ අපි හිතන්නේ
සත්‍ය ස්වභාවය.
ඔව්. ලෝකයෙන් එතර වුණ කෙනාට ඒක එහෙම්මම විරුද්ධාර්ථයක්. ඒ එහෙම තැනක තමයි අපි මේවා ගැන හොයන්නේ. ඒකට අපි දැනට දන්න හැකනනාසයේ දිව ශරීරයේ කියන tikai බුදුහාමුදුරුවෝ පෙන්නපු විදිහට මේකේ ඇත්ත ඇති ඇති. මොකද්ද ওই දෙකේ වෙනස?
යථාතත්වය.
යථාතත්වය. ඔක අවබෝධ කරගන්න තමයි මේ ආයතන විදිහට ආයතන පිරිසිඳ දකින්න කියලා දේශනා කරලා
තියෙනවා.
දැන් ආයතන කිව්වහම අපිට අභ්‍යන්තරේකුයි බාහිරේකුයි බෙදෙනවා. අජ්ජත් ආයතන, බහිද්ද ආයතන නේද? දැන් ඇහැ අජ්ජත්යි, ඇහැට අරමුණු වෙන රූප බාහිර රූප ආයතන. චක්කායතන රූපය. ඒකේ කණයි ශබ්දයි ගත්තොත් කන අජ්ජත්යි සද්ද බාහිකයි. හරි. දැන් මම මේ පටන් ගන්නේ මේ ලෝකයා කියන විදිහ. අපි සාමාන්‍යයෙන් අපි දන්නා විදිහ. ඔව්. ඇහැ කන නාසය දිව ශරීරය අජ්ජත්යි, ඒවට අරමුණු වෙනේම එළියේ තියෙන්නේ බාහිරයි. ඕක ඉතින් ධර්මයක් දැනගත්තත් නොදැනගත්තත් ඕක ඕන කෙනෙකුට තේරෙනවා. ඒ ඕන කෙනෙකුට තේරෙනවා කියන්නේ ඒක ඇත්ත නෙමෙයි. ඒ ලෝකෙට අයිති සත්‍ය. ඔව්. දැන් අපි කතා කරන්නේ කාමාවචර ලෝකේ කතාවක්. ලෝක 30ක් තලයේ බෙදන්න පුළුවන් කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය. එතකොට අපි ඉන්නේ කාම භූමිය. කාම භූමිය කිව්වහම මොනවාද අයිති වෙන්නේ ලෝක ටික? මනුස්ස ලෝකේ සතර අපාය කාම භූමියට, දිව්‍ය ලෝක හයත් කාම භූමියට. එතකොට එතන තේරුම් ගන්න ඕන සතර අපායේ හිටියත්, මනුස්ස ලෝකේ හිටියත්, දිව්‍ය ලෝකේ හිටියත් එකම මට්ටමේ කෙලෙස් මේ ආයතන හැට යෙදෙන. කාම භූමියට අදාළ කෙලෙස් වලින් තමයි ආයතන 6 පරිහරණය කරන්නේ. සතර අපායේ හිටියත්, මනුස්ස ලෝකේ හිටියත්, දිව්‍ය ලෝක 6 ඕන එකක හිටියත්. දෙවියෝ කියලා දැන් උසස් කියලා හිතුණාට ඒගොල්ලොත් කරන්නේ මේ ආයතන 6 පරිහරණය කරනවා කාම භූමියට අයත් කෙලෙස් මට්ටමේ. ඒකට ඒගොල්ලොත් හදන්නේ මේවා පුළුවන් තරම් ඉනවනවා. කාම ලෝකේ හැටි. ඇහැ පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න, දිව පිනවන්න,
මහමන්දු
කය පිනවන්න. මහා
මොකද්ද? මහා මන්දාතු රජිරෝ. ආනේ අපාය ගියා කියන්නේ සප්පිත රජකනේ.
ඔව්.
මහා
මන්දාතු. මහා. තින් මේකේ එක පැත්තකින් ඉතින් අපෑරෙන්න නම් මේකේ දැන් අපිට දෙන්නේ ආස්වාදේ විතරයි. ආදීනව පැත්ත ටිකක් හොයන්න වෙනවා. ආදීනව දැක්කොත් තමයි ඒකෙන් මිදෙන්න උත්සාහ කරන්නේ. ඒකට නිස්සරණ පැත්තක් හොයන්න. අතහැරීම.
ඒකට ප්‍රඥාව අවශ්‍යයි.
අතහරින්නේ කොහොමද කියන එකට ප්‍රඥාව ඕනයි. මාර්ගය. ඒකට දහමක් අහන්නම වෙනවා. මේ ලෝකෝත්තර දර්ශනය, ලෝකේ ඉක්මවා යන දර්ශනේ තේරුම් ගන්න. දැන් අපිට දැන් කාම ලෝකේ හින්දා අපිට යෙදෙන්නේ කාම භූමියේ මට්ටමේ කෙලෙස්. ඒකත් පොඩ්ඩක් තේරුම් ගත්තොත් හොඳයි. දැන් කාම භූමියේදී ආයතන 6ම වැඩ කරනවා. වැඩ කරනවා කියන්නේ ආයතන 6ම අපි අරමුණු ගන්නවා. ආයතන 6ම විශ්වාස කරනවා. එතන එතනින් රූප භූමිය වෙනකොට දැන් රූප අරූප කියනකොට අර කියපු ටික නෙමෙයි. සතර අපායත් නෙමෙයි, මනුෂ්‍ය ලෝකෙත් නෙමෙයි, දිව්‍ය ලෝක 6ත් නෙමෙයි. එතකොට බ්‍රහ්ම ලෝක ගැන තමයි ඔය රූප අරූප කියන කොට කියන්නේ. ඒක කාම භූමි නෙමෙයි. දැන් රූප භූමිය කියනකොට බ්‍රහ්ම ලෝක ටික රූපාවචර බ්‍රහ්ම ලෝක කියනවා. ඒ ටික තියෙනවා. ඒකෙම රූපයක් නැති මට්ටමේ ඒ රූප මට්ටමේ කෙලෙස් යෙදෙන්නේ නැති වෙනකොට අරූප කියන අරූපාවචර බ්‍රහ්ම ලෝක. එතකොට කාම රූප අරූප. හරි. ලෝකෝත්තර කියනකොට ඔය එකකටවත් අයිති නැහැ. ඒකත් තේරුම් ගන්න. කාම රූප අරූප කියනකොට ලෝකෙට අයිති. 31 තලයට අයිති ආයේ අයිති ඉපදි මෙරි මෙරි යන තැන්. එතකොට ආර්ය භූමිය කියනකොට ඔය 31 තලයටම අයිති නැහැ. ඒක තව විදිහට කිව්වොත් මේ ආයතන වලට අයිති නැහැ. සලායත. කාම භූමිය කියවහන් ආයතන 6ම තියෙනවා. අහකනනාසේ දිය ශරීරයෙන් මනස. රූප භූමිය වෙනකොට අතනින් තුනක් අඩු වෙනවා. මොනවාද අඩු වෙන්නේ? කාම භූමියේ ඉඳලා රූප භූමියට යනකොට.
ඇසයි.
කනයි ඉතුරු වෙනවා. ඉතුරු මේ ශරීරය කාය ස්පර්ශය ලබන්න බෑ. රූප භූමිය. ඊළඟට ඒ කියන්නේ කාය ආයතනේ වැඩ කරන්නේ. ඊළඟට දිව ජීව ආයතනෙ වැඩ කරන්නේ නාසය කියන එක. ඒ තුන අයින් වෙනවා කාම භූමියේ ඉඳලා රූප භූමියට. ඉතුරු වෙන්නේ ඇහැයි කනයි ගදානිත් මනස. මනස තියෙනවා මේකේ. ඇහැයි කනයි මනසයි මන ආයතනෙ කියලා ඒ ආයතන තුන තමයි රූප භූමිය. ඊළඟට රූපයේ ඉඳන් අරූපාවචර වෙනකොට අරූපාවචර කියනකොටම තේරෙනවා මනස විතරයි ඉතුරු
වෙන්නේ.
ඒක ඇහැයි කනයි දෙකක් පිටිටන්නේ. ඒවෙන් අරමුණු ගන්න. ඉතේ ඔය මට්ටමට මේ ලෞකික මට්ටමේ ඉඳලත් අපිට භාවනා කරලා ධානය වඩලා මේ මට්ටමට හිත දියුණු කරන්න පුළුවන්. ඒකෙනුත් තේරෙනවා මේ කෙලෙස් යටපත් කිරීමත් තුළින් ආයතන වලින් తాවකාලිකව යටපත් කරන්න පුළුවන්. ධානවලට සමාදිනකට වෙන්නේ ඔය රූපාවචර අරූපාවචර ධාන. ඒ වෙයිදි වෙන්නේ తాවකාලිකව අපි අර ආයතන ටික යටපත් කරමු.
එවෙන් ගන්න අරමුණු නැති
වෙනවා. අරමුණු නැති වෙනවා කියන්නේ ආයතන වැඩන්නේ. දැන් දකින්න දෙයක් නැත්නම් ඇහැ කියන එකට තේරුම් ගන්න. දකින්න දෙයක් තියනකන් විතරයි ඇහැක්කෝ. ඊළඟට ගඳ සුවඳක් තියනකන් විතරයි අපිට නාසයක් ඕන වෙන්නේ. ඒ අරමුණු පිහිටන් නැත්නම් නේද? ගඳ ආරම්මන කියන එක පිහිටන් නැත්නම් නාසයක් කියන එකට තේරුම් ගන්න. අන්න ඒ වගේ ඒවා යටපත් කිරීමක්
කරා. ඒ උනත් පහල දාගන්න.
ඔව්. ඒ අවශ්‍ය නැහැ. මොකද ගඳ සුවඳ ගැන කිසිම අදහසක් නැත්නම් නාසය කියන එක උපදින්නේ. අන්න ඒ වගේ වැඩක් තමයි. කකුල් තියෙන කෙනාට තමයි සපත්තු හරි සෙට්. ඒක වැඩක් නෑ. ඒ වගේ තේරෙනවා ඇති දැන් ශරීරයෙන් මිදෙනකොට ශරීරයට තියෙන අවශ්‍යතා ගොඩක් අඩු වෙනවා.
අඩු
වෙනවා. බ්‍රහ්මයන්ට ගෙවල් හදන්න ඕනේ නැහැ. ඇස්සට තෙමෙනවා කියලා තෙමෙන්න ශරීරයක් නැහැ. ඒ වගේ වැඩ අඩු වෙනවා. ඊට අපි සමාධියකදී කරන්නේ දැන් තාවකාලිකව අපි යටපත් කරනවා එක අරමුණකට හිත යොමු කරගෙන ඉඳලා. හුස්ම වෙන්න පුළුවන්, මොකක් හරි වෙන්න පුළුවන් එක අරමුණකට. දැන් ඒකෙදි කරන්නේ අනිත් ආයතන ටික ටික වහන. දැන් භාවනා කරද්දී ඇස් දෙක නම් කොහොමවත් වහනවන්නේ. එතකොට ඇහෙන් අරමුණු ගන්න. හරි. ඒ වුණාට සද්ද ඇහෙනවා නේද? සද්ද ගඳ සුගඳ දැනෙන්න පුළුවන්. රස ස්පර්ශ. රස දැනෙන්නෙත් නැහැ ඉතින් මොනවා හරි කෑවේ නැත්තම්. එතකොට ඒකට යන්නෙත් නැහැ. ශරීරයට දැනෙන ඒවා රසනේ සීතල මැස්සෙක් වැහුවොත් මතුරුෙක් කෑවොත් ඕවා දැනෙන්න පුළුවන්. නේ. සද්ද ඇහෙන්න පුළුවන්. කාය ස්පර්ශය දැනෙන්න පුළුවන්. ඊළඟට හිත එකඟ වෙන්න එකඟ වෙන්න අපි ඒවටත් හිත යන එක ටිකෙන් ටික අඩු කරනවා. යටපත් වෙනවා අන්තිමට ඔය මනසම තමයි ඉතුරු වෙන්නේ. අපි එක ආයතනයක් සමහරට කාය ආයතනය අල්ලගෙන උතෙන්ට මනස යොමු කරගෙන ඉන්නවා. හුස්ම නම් හැපෙන තැන අල්ලගෙන උතෙන්ට ඉන්නකොට අර අනිත් ආයතන ටිකත් වහලා කාය ආයතනයයි මන ආයතනයයි විතරයි. ඒකත් තව ගැඹුරට යනකොට මන ආයතනෙ විතරක් ඉතුරු වෙන මට්ටමට එනවා. ඒ වයිදී අපි බලෙන් යටපත් කරනවා අනිත් ආයතන වලට හිත දුවන එක නැත්නම් ඒ වයින් අරමුණු ගන්න එක ටික ටික අඩු කරනවා. ඒ සමාධිය පැත්තෙන් කරන්නේ ඒ වගේ දේවල්. හැබැයි ඒකෙදී වෙන්නේ මේක බලෙන් යටපත් කිරීමක් විතරයි. මේ සමාධියෙන් එළියට එනකොට ආයෙ ඔක්කොම ටික තියෙනවා. එතකොට දැන් ධානයක් වඩලා අපි හිතව මරුණොත් එහෙම සමහර විට ඒකට අනුරූප භ්‍රම ලෝකේ උපදී. අර ධාන ශක්තිය හින්දා. ඒක එතකොට එතන ආයුෂ තියනකම් ඒ මට්ටමේ අරව යටපත් වෙලා තියෙනවා. ආයතන ආයුෂ ඉවර වෙනකොට ආපහු අර ධානෙන් එළියට ආවා වගේ තමයි. ආයතන හැම එනවා.
වැඩ
කියන්නේ ආයි කාම ලෝකෙට එනවා. කාම ලෝකේ අර කියපු ඕන සතර පායට උනත් යන්න පුළුවන්. මොකද ඒවා මතුවෙන්න තියෙන හේතු අයින් කරලා නැහැ. ඒ එතනින් තේරුම් ගන්න ආර්ය දර්ශනයට ඇවිල්ලා නැහැ. ආර්ය භූමිය දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ මේ තුන් ලෝකෙන්ම එතෙර වෙන විදිහ, මිදෙන විදිහ. ඒක ඒකට තමයි අපි මේ හරි දැක්ම සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕන දහමක් අහලා. හරි. එතෙන්දි දැන් අපි ලෝකෙට අයිති විදිහට අපි ආයතන ගැන දන්නේ මොනවද කියන එකෙන් පටන් ගන්නවා. ඇහැ කියනකොට මොනවද මතක් වෙන්නේ? කන කියනකොට මොනවද මතක් වෙන්නේ? නාසය කියනකොට, දිව කියනකොට, ශරීරය කියනකොටම අපිට සිහි වෙන ටිකක් තියෙනවා. නේද?
දැන් දෙවි මට මතක් වෙන අර යානංශේ ගමිතින් එකට වෙනකොට අර ආනන්ද හාමුදුරුවෝ එතෙන්දාව ග්‍රාහකනිකයල ලේජුවක් කියලා ගමින් ඉවරට ගියා. ඉවරට යනකොට ආනන්ද හාමුදුරුවනේ ඇයි ඔබ වහන්සේට යන්න පුළුවන්ද? ඔයගොල්ලෝ පිටුනක් ඉන්නවා නම් මේ තුප්පලේ තුප්පල
තොටිය
නැත. එපාර ආවන් පස්සේ ඔහේ එහා වට යන කීයද ගන්න. එපාරක තුප්පු දෙකේ කියලා. ඔය තුප්පු දෙකේ වැඩන්නේ කරේ කියලා. කියන මේ ඔයගොල්ලට යමේ භාවනා කළා අවුරුදු ගානක් භාවනා කරලා ඔය තුප්පු දෙකේ වැඩක් තමයි
කරන්නේ. ඒකෙත් ඉතින් ගැබුරින් ගත්තාම අර ඕකත් ලෝකෙට අයිති වැඩක් කරලා තියෙනවා. ලෝකෙන් එතර වෙලා නැහැ. කාමාවචර ලෝක. අපි හැමතිස්සෙම කතා කරන්නේ කාමාවචර ලෝක මට්ටම. ඒක තේරුම් ගන්න ඕනේ අපි ඉන්නේ කාම භූමිය. ඒ කියන්නේ ආයතන 6ම අපිට තියෙනවා. ඒ හින්දා තමයි ආයතන 6 ගැනම අපිට හොයන්න වෙලා තියෙන්නේ. ආයතන 6ම රැවටිලා. රැවටිලා කියනකොට දැන් මේ ආයතන 6 ගැන බුද්ධ දේශනා ටිකක් තියෙනවා. ඇහැ කියන එක අපි මුලින් මේ ඇහැ කනනාසය දිව ශරීරය ගැන ටිකක් හොයමු. ඒකෙදි කියලා තියෙනවා පළවෙනි එක තමයි සංකතයි. සංකත කියන්නේ මොකක්ද? හේතුන්ගෙන් සකස් වුන. හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත්ත නේ සකස් වුන සංකත. සංකත ධර්මය. ඇහැගත්පත්, කනගත්පත්, නාසයගත්පත්, දිවගත්පත්, ශරීරයගත්පත් සංකතයි. ඊළාට පටිච්ච සමුප්පන්නයි. සංකතයි පටිච්ච සමුප්පන්නයි. يعني පටිච්ච සමුප්පාදය ගැන දැනගන්න. පටිච්ච සමුප්පන්න කියනකොට මතක් කරගන්න පච්චයා කියන එකයි නිරෝධා කියන. ওই ධර්මතාව දෙකයි ඒ දෙක. පච්චයා කියන්නේ හේතුප්‍රත්‍යයෙන් හටගන්න හැටි. හේතුයි ඵලයයි ගැන සම්බන්ධතාවය. ඒක විස්තර කරනවා කොහොමද හේතුඵල සම්බන්ධය? ඉමස්මෙන් සති ඉදං හෝති. හේතුව කියන එක ඉමස්මෙන්. මේක තියෙනකොට ඉමස්මෙන් සති ඉදං කියන්නේ ඵලය. ඉදං හෝති ඵලයක් තියෙනවා. හේතුව තියෙනකොට ඵලයක් තියෙනවා. ඉමස්මෙන් සති ඉදං හෝති. පච්චයා කියන. ඒකම කියනවා ඉමස්ස උපාදා. මේ පැත්ත හේතු උපදුන හටගත්තු ඉමස්ස උපාදා ඉදං උපද්ජති. ඵලයක් උපදිනවාමයි කියන ධර්මතාවය. හේතුව තියෙනවා නම් ඵලය තියෙනවා. හේතුව හටගත්තොත් ඵලයක් හටගන්නවා.
අවිද්‍යාවත්
ඒ දෙකක් අතර දැන් අපි අවිද්‍යාවයි සංඛාරයි ගත්තොත් අවිද්‍යාව තියෙනකොට සංඛාර තියෙනවා. අවිද්‍යාව හටගත්තොත් සංඛාර හටගන්නවා කියන එක තමයි පඤ්චය.
වචන ටිකක් විතරයි
එතන. අර දෙපැත්ත වචන දෙකක් අපිට වැදගත් වෙන්නේ මේ පඤ්චය කියන එකේදී. මේක තියනා නම් මේක තියෙනවා. මේක හටගත්තොත් මේකත් හටගන්නවා කියන ධර්මතාවය තමයි පච්චය. මේ දෙපැත්තට හේතුඵල ඕන එකක්. ඔව්. සංකත නැත්නම් පටිච්ච සමුප්පන්න ධර්මතාවල එහෙම තිස්සෙන ධර්මතාව කියනකොට ඵලය. පටිච්ච සමුප්පන්න ධර්මතාව ඵලය. හරි. ඒක හටගත්තේ ඇයි කියන එක තමයි හේතු ප්‍රත්‍ය පිළි. තව ඒ දෙකේ පටිච්ච සමුප්පන්න සම්බන්ධය තමයි හේතු ප්‍රත්‍ය තියෙනකොට ඵලය තියෙනවා. හේතු ප්‍රත්‍ය නැත්නම් ඵලය නැහැ කියන එක. ඒක හැමතිස්සෙම ඵලයට සමුදයක් තියෙනවා. සමුදය තියනවා නම් ඵලය තියෙනවා. සමුදය කියන්නේ හේතු. සමුදය යෙදෙන්නේ නැත්නම් ඵලයක් ගැන කතා කරන්න බෑ. ඵලය උපදින්නේ හටගන්නේ. ඒ පච්චයාපත්ත ඔය වගේම නිරෝධාපත්තත් තේරුම් ගන්න ඕන. හේතු ප්‍රත්‍ය නිරුද්ධ වුණොත් ඵලය ඉතුරු වෙන්න පුළුවන්ද? බැ. හේතු ප්‍රත්‍ය නිරුද්ධ නම් ඵලයක් ගැන කතා කරන්න බැ. ඵලයක් නිරුද්ධ. ඉමස්ස නිරුද්ධා ඉදං නිරුජ්ජති. ඒකේ අනිත් එක තමයි ඉමස්මින් අසති. සලකේ සති කිව්වේ තියනවා. දැන් අසති කියන්නේ නැත්තම්. ඉමස්මින් අසති මේ හේතුප්‍රත්‍ය නැත්තම්. ඉදං න හෝති. හෝති කියන්නේ තියනවා. න හෝති කියන්නේ හෝති නැහැ. ඇත්තෙම නැහැ. ඉමස්මින් අසති ඉදං න හෝති. ඉනස නිරුද්ධා ඉදං නිරුද්ධති. අන්න ඔය දෙක තමයි නිරුද්ධා කියන්නේ. අච්ඡා කියනකොට ඉමස්මින් සති ඉදං හෝති ඉමස උප්පාදා ඉදං උප්පජ්ජති. අන්න ඔය ධර්මතාවය තමයි අපි පටිච්ච සමුප්පන්න කියනකොට දකින්නේ. ඇහැ සංකතයි පටිච්ච සමුප්පන්නයි. සංකතයි කියනකොට හේතු ප්‍රත්‍යයෙන් හටගෙන තියෙනවා. පටිච්ච සමුප්පන්නයි කියනකොට ඊට වඩා ඒක විස්තරයක් කරනවා. මේ හේතුයි ඵලයයි අතර මොන වගේ සම්බන්ධයක්ද තියෙන්නේ? කියන්නේ හේතුව තියෙනවා නම් ඵලය තියෙනවා. හේතුව නැත්නම් ඵලය පිහිටන්නේ නැහැ. කියන ඒ ධර්මතාවේ ඔය ආයතන හයටම පොදු. ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට. දැන් අපි ඒවට ඔක යෙදෙන්නේ කොහොමද කියන එක හොයන්න වෙනවා නඩුවනේ. ඇහැ ඇයි පටිච්ච සමුප්පන්නයි කියන්නේ? කන ඇයි පටිච්ච සමුප්පන්නයි කියන්නේ? කියන එක තේරුම් ගන්න. ඇයි ඒවා සංකතයි කියන්නේ? ඒවයි මොනවාද හේතු ප්‍රත්‍ය? ඒ දෙක අතර කොහොමද පටිච්ච සමුප්පාදයක් තියෙන්නේ? පටිච්ච සමුප්පන්න සම්බන්ධයක් තියෙන්නේ. හරි. තර්මන් ලක්ෂණ දෙකක් තිබා. සංකතයි පටිච්ච සමුප්පන්නයි. ඊළඟට තව කතාවක් තියෙනවා මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ඒවා අනිදස්සනයි කියලා.
අනිදස්සන
කියන්නේ
දකින්න බෑ.
කවදාවත් ජීවිතේට අපි ඒවා දැකලා නැහැ. වර්තමානයේ දකින්නත් බෑ, අතීතේ දැකලත් නැහැ, අනාගතේ කවදාවත් දකින්නත් බෑ. ටික දාන්න ඕනේ ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට. තේරුම් ගත්තොත් තමයි ධර්මයේ දකින්නේ. කියනකොට ඔය හිතන්න පුළුවන් මේ ශරීරය නම් තියෙනවනේ, අනිත් ටික නැති වුණා. අපි දැකලා තියෙනවනේ. දකින්න බෑ කියනකොට නිදර්ශනයක් දෙන්නත් බෑ. මේ වගේ කියලා කියන්නත් බෑ. මොකද දැකලා තියෙන දෙයකට එහෙම කියනවා මිසක්. කවදාවත් දැකපු නැති එකක් අපි කොහොමද මේ වගේ
කියන්නේ?
බෑ. අපි ඇහැ කියනකොටම සිහි වෙනව නම් ඇහැක චිත්‍රයක්. සුදු පාට කොටසක් ඇතුලේ කළු පාට බෝලයක් තියෙනවා කියලා සටහනක් සිහි වෙනව නම් ඒ දැකලා තියෙන එකක්ද නැති දෙයක්ද? දැකලා තියෙන දෙයක් නේ සිහි වෙන්නේ. දැන් නිදර්ශනේ දුන්නා. මෙන්න මේ පාට. චිත්‍රේ ඕන අඳින්න පුළුවන්. මේ වගේ තමයි ඇහැ.
කඩයවම නැහැ.
හරි, මේ චිත්‍ර සටහන සිහි වෙනව නම් තේරුම් ගන්න අපි ඒක සිහි කරගෙන තියෙන දැකලා තියෙන දේ. නැත්නම් අපිට සිහි කරගන්න බෑනේ දැකලා නැත්තම්. මේ වගේ කියන්නේ. නේද? ඇහැ කියනකොටම ඔන්න ඔය වගේ දේවල් සිහි වෙනව නම් එතන තේරුම් ගන්න ඕන ඔන්න මුලාවෙන් හදාගත්තු එකක් මතක් කරගෙන තියෙන. බුදුහාඳුරු පෙන්නනවා ඇහැ කියන එක අනිදස්සනයි කියලා. අපිට තියෙන දෙකපු ඇහැ. ඇහැ මේ වගේ කියලා මතක් වෙනවද? අන්න ලෝකෙට අහු වෙලා අපි. ඇත්ත දෙකලා නැහැ. ඒ කියන්නේ ඇහැ මේ වගේ නැත්තම් කන මේ වගේ කියලා සිහි වෙනකොට කනක චිත්‍ර සටහන. හැඩයක්, වර්ණයක්, තද ගතියක් මොකක් හරි වෙන්න මේ වගේ. කන ඇල්ලුවොත් දැනෙන්නේ මේ වගේ කියලා ගලක් ඇල්ලුවා වගේ නෙමෙයි. මේ ඊට වඩා එහෙම කියලා මතක් වෙනවනම් මතක් කරග ඒ කියන්නේ තේරුම් ගන්න ඕන ඔන්න දැන් අපි දැකලා තියෙන එක. බුදුහාමුදුරුවෝ කියන්නේ කන කවදාවත් දකින්න බෑ, අනිදස්සනයි. නිදර්ශනයක් දෙන්න බෑ. ඒත් අපිට නිදර්ශනේ දෙන්න පුළුවන් නම් අපි තාම ලෝකෙට අහු වෙලා ලෝකෝත්තර දැක්ම නැහැ. ඇහැට චිත්‍රයක් සිහි වෙනවනම් ඒක ලෝකෝත්තර දැක්ම නෙමෙයි, ලෝකෙට අයිති දැක්ම. ඒ වගේ තේරුම් ගන්න නාසයට, දිවට, කයට. වචනේ ඇහෙනකොටම සටහනක්, චිත්‍රයක්, රූපයක් පේනවනම් හිතට. ඒක ලෝකෙට අයිති දැක්මක් මිසක් ඇත්ත ඇති ඇති නෙවෙයි. කියන එක ඒ අනිදස්සන කියන එකෙන් තේරුම් ගන්න. නෑ අපිට ප්‍රඥාව වඩන්න තියෙනවා. භාවනාවක් වඩනවා නම් වඩන්න තියෙනවා ඔය සටහන් පේන්නේ නැති වට්ටමක් එනකම්. පේනවනම් තාම ලෝකෙට අහු වෙනවා. මම මේ පෙන්නන්නේ කොතෙන්ටද යන්න ඕන කියන එක. ධර්මතාව මොකක්ද කියන එකට වඩා නිවන මොන වගේ දෙයක්ද කියන එක ගැන දලා අදහසක් ගන්න. ඒක ආයි කාගෙන්වත් අහන්න ඕනේ නැහැ, තමන්ම දන්නවා. තමන් ඉන්න මට්ටම. මට තාම මේවා පේනවා. එහෙනම් තාම ලෝකෝත්තර දර්ශනය සම්පූර්ණ නැහැ. ආර්ය දක්මට ඇවිල්ලා නැහැ. ධර්මයේ බුදුරජාණන් වහන්සේ කියනකොට මේ දැන් ආයතන ටික අනිදස්සනයි කියන එක තාම තේරුම් අරන් නැහැ. ඒකට තමන් දන්නේ නැහැ කියලා දැනගත්තාම ඔන්න දැන් කරන්න දෙයක් තියෙනවා කියන එක දැනගන්න. තවද මම වචන තුනක් කිව්වා නේද? සංකතයි, පටිච්ච සමුප්පන්නයි, අනිදස්ස. ඊළඟට තව කතාවක් තියෙනවා මේක පෙරණතිබී
අවස්ථාවේදී බලාපොරොත්තු වෙන්නේ අපේ අර මෙමොරි එක ඉරේස් කරනවා
වගේ. ඉරේස් කරනවට වඩා අපි පෙන්වන්නේ මෙහෙම දෙයක් මෙමරි එකෙන් මතක් කරලා දෙනවා නම් ඔය කලින් මුලාවෙන් හදාගත්තු එක. කලින් අවස්ථාවක ඇත්ත ඇති හැටි දැකලා නෙමෙයි. මුලා වුණ වෙලාවක ඉතුරු කරගත්තු එකක් තමයි
ඒකට සංසන්දනය කළ
නිමිති. නිමිති ඉතුරු කරගෙන තියෙන. මේ නිමිත්ත තමයි සිහි වෙන්නේ. ඇහැ කියනකොටම හිතටනේ පේන්නේ සතහන දැන්. ඇහැ කියනකොට අපිට අපේ ඇහැ පේන්නේ නැහනේ. තමන්ගේ ඇහැ පේන්නේ නැහනේ කාටෝ. මේ මොහොතේ බැලුවෝ මගේ ඇහැ කියන එක දකින්න පුළුවන්. තමන්ගේ ඇහැ. පේන්නේ නැහැ. එනා ඇහැ කියලා මේ මොකද්ද නැවිලා පේන්නේ කොහොමද? මේ මේ ඔව් ඇහැ වහගෙන වුණත් ඇහැ සිහි කළොත් ඔන්න පේනවා. ඇහැට අදාළ සටහන. ඒක කොහෙන්ද පේන්නේ? එතකොට කලින් ඉතුරු කරගත්තු පෙර අත්දැකීමක් නෙවෙයි. නේද?
පරණ
දෙයක් නෙවෙයි සිහි කරගන්නේ. එතකොට දැන් නුවණක් එන්න ඕන වර්තමානයේ මේ මොහොතේ කවදාවත් මගේ ඇහැ මට දකින්න බැ. ඒ සිහි කරගත්තේ පරණ දෙයක්මයි. ඒ පැහැදිලි නේද? මේ මොහොතේ ඇහැ අනිදස්සනයිනේ. තව විදිහට කිව්වොත් ඇහැ කියන එක දකින්න බෑ මේ මොහොතේ. දැන් ඒක තමන්ගේ ඇහැ දකින්න බෑ කියන එක හරිනේ. නේද? එහෙනම් අපි සිහි කරගත්තේ අතීතේ දැකපු ඇහැක්. දැන් ඊළඟට බලන්න ඕන අතීතයේ ඕක දකින වෙලාව. ඊයේ හරි අද උදේ හරි දැක්කා කියලා හිතන්න. ඒ දකින මොහොත දැන් වර්තමානයේ කියලා හිතන්න. දකින මොහොත ඔය අවස්ථාව. ඒ අවස්ථාව අපිට ඇහැ දකින්න පුළුවන්ද කියන එක හොයන්න. ඒ අවස්ථාවේ අපි ඇහැ දැක්කේ කොහොමද? නැහැ එතකොට මතක් වෙයි එක්ක කණ්ණාඩියෙන් බලලා. නැත්තම් ෆොටෝ එකක් බලලා. නේ තමන්ගේම ෆොටෝ එක වෙන්නත් පුළුවන්. කණ්ණාඩියෙන් බැලුවා වෙන්න පුළුවන්. නැත්තම් වීඩියෝ කරපු එකක් හරි මොකක් හරි. නැත්තම් ඇඳපු චිත්‍රක වෙන්නත් පුළුවන්. නේද? මගේ ඇහැ මේ වගේ කියලා දාගන්නේ ඕක බලලා. දැන් බලන්න ඕන ඒ දාගන්නකොට ඇත්තටම මගේ ඇහැද දැක්කේ? අර කොලේ තියෙන්නේ මගේ ඇහැද? ෆොටෝ එකේ තියෙන්නේ මගේ ඇහැද? කණ්ණාඩියේ තියෙන්නේ මගේ ඇහැද? කණ්ණාඩිය එක ටිකක් තේරුම් ගන්න අමාරුයි හිතන්නේ මම ඒකමයි ඔය තියෙන්නේ කියලා. හරි? එතෙන්දී තමයි ප්‍රඥාව ඕන වෙන්නේ. මොකද අපිට හිතන්නේ කණ්ණාඩියෙන් පේන්නේ මේ තියෙන එකමයි කියලා. තියෙන එකම කණ්ණාඩිය ඇතුලේ තිබුණොත් නැහැ කණ්ණාඩියෙත් තියෙනවා මේ පැත්තෙත් තියෙනවා. ඒක කණ්ණාඩියේ තියෙන්නේ මගේ ඇහැ නම් මේ ඇහැ ලෙඩ වුණොත් අපිට මේ ඇහැ ගෙනියන්න ඕනේ දොස්තර ළඟට. කණ්ණාඩියේ තියෙන එක යවන්න පුළුවන් නම් ඔය දොස්තර මහත්තයා බෙහෙත් කරලා එවන්න කියලා. නැත්නම් අර ෆොටෝ එක යවන්න පුළුවන් ඔන්න මගේ ඇහැ එවනවා බෙහෙත් කරලා එවන්න. පුළුවන් ගේයිද? දැන් පේනා නේද අපි මගේ ඇහැ කියලා හිතලා තියෙන්නේ බාහිර දෙයකට. බාහිර දෙයක් බලලා. හරි? එතනිනුත් තේරුම් ගන්න කවදාවත් අතීතෙදිවත් මගේ ඇහැ දැකලා. අපි දැකලා කියලා හිතාගෙන ඉන්නේ. හැබැයි අතීතේ මේ මොහොතට ගිහින් බැලුවොත් මේ මොහොතෙත් දැකලා නැහැ දකින්න බෑ. නේද? ඒ විදිහටත් හිතන්න පුළුවන්. ඒකත් පැහැදිලි නැත්තම් තව හිතන්න විදිහක් තියෙනවා. මම අර මුලින් කිව්වේ අජ්ජත්ත බහිද්ද කතාව. ඇහැ අජ්ජත්තද බහිද්දද? අජ්ජත්තයි. ඇහැට අරමුණ වෙන රූප අජ්ජත්තද බහිද්දද? බහිද්දයි රූප. නේද? ඒකට ඇහැට පුළුවන් අජ්ජත්ත ඇහැට පුළුවන් බාහිර රූප දකින්න විතරයි නෙමෙයි. අජ්ජත්ත ඇහැට කවදාවත් අජ්ජත්ත ඇහැ දකින්න බෑ. ඇහැට අරමුණේ රූප විතර නම් මේ ඇහෙන් සද්ද අහන්න බෑනේ, ගඳ සුවඳ බලන්න බෑනේ. අරමුණ වෙන්නේ රූප විතරයි. ඒ අරමුණේ රූප අනිවාර්යෙන් බාහිර වෙන්නේ නැපේ. අපේ ඇහෙන් දකින්නවා නම් රූපය බාහිර වෙනවා. එහෙනම් අපි ඇහැ දැක්කා කියන්නේ බාහිර තියෙන ඇහැක් දැකලා මිසක් කවදාවත් අජ්ජත් ඇහැ මේ ඇහෙන් දකින්නේ නැහැ. වෙන ආයතනකින් දැක්කන එක වෙනම කතාවක්. ඇහෙන් දකින්න වෙන්නේ. දැන් දකින්න අපිට තියෙන ඇහැ විතර. අනෙන් දකින්න බෑ, නාසෙන් දකින්න බෑ. එහෙනම් කවදාවත් අජත්ත ඇහැ, කියන්නේ ඇහැ කියන එක ඇහෙන් දකින්න බෑ. පිහියෙන් ඕනම දෙයක් කපන්න පුළුවන්. පිහිය කපන්න බෑනේ පිහිය. මේ ඇහෙන් ඕන රූපයක් දකින්න පුළුවන්. ඒ කවදාවත් ඇහැ දකින්න. ඒ පැත්තෙන් නුවණ මෙහෙයුවත් තේරුම් ගන්න පුළුවන්. එන කවදාවත් මේ මොහොතේ මට ඇහැ දකින්නත් බෑ. අතීතේ ජීවිතේට කිසිම අවස්ථාවක ඇහැ දැකලත් නෑ, දකින්න බෑ. අතීතේ අපි ඉපදුන දවසේ ඉඳන් මේ වෙනකන් කවදාවත් ඇහැ දැකලා නෑ. එහෙනම් කලින් ආත්මයකවත් ඕක දැකලා තියෙන්න බෑ. අතීතේ දැකලත් නෑ, වර්තමානයේ දැකලත් නෑ. අනාගතේ කවදා හරි දකින්න පුළුවන් වෙයිද? ඒත් බෑ. ඇයි මේ ඇහෙමයි දකින්නෝ නම් දකින්නෝ. මේ ඇහැට අරමුණේ ඉන්නේ බාහිර ඒවා විතරයි. මේ කොහොමද ඇහැ අරමුණේ? දැන් ඔක ඔතර තර්ක කරනකොට නුවණට පේනවා මේ හරි බුදුහාඳුරෝ කියලා තියෙන දේ හරි අනිදස්සන දකින්න බෑ. එහෙනම් අපි මේ ඇහැ කියලා හිතාගෙන ඉන්නේ ඇහැට නෙවෙයි. මේ දැක්කා කියලා සටහන ඕගේ සුදු පාට කළු පාට කොටස ඇහැ නෙවෙයි. අපි හිතාගෙන ඉන්න ඒක ඇහැ කියලා. ඔව්. ඒ අපි හිතාගත්තු එක ඔන්නතන දකින්න ලෝකෙට අයිති දෘෂ්ටියක්. ලෝකෙට අයිති විදිහට සම්මතයට තමයි අපි ඔකට ඇහැ කියලා හිතාගෙන ඉන්නේ. හැබැයි ඇත්ත ඇති හැටි හෙව්වොත් පේනවා ඕක කවදාවත් ඇහැ නෙවෙයි. ඒකම තව හොයන්න විදිහක් තමයි. දැන් ඔය පේන අපි හිතන ඇහැට ඇඟිල්ලෙන් ඇන්නොත් පේනවද රිදෙනවද? සුදු පාට හරියට පේන්නේ නැහැ. රිදෙනවනේ. රිදෙනවා කියන්නේ කායායතනේ වැඩක්. ඒක චක්කායතනේ වැඩක් නෙමෙයි. චක්කායතනේ වැඩේ පේන්නේ නැහැ. එතනිනුත් පේනවා ඔය කායායතනේ කොටසක් අල්ලගෙන මිසක් ඇහැනම් නෙමෙයි. එහෙනම් අපි හිතන් ඉන්න සටහන ඇහෙද කිය කියා ඔන්න එක එක පැත්තෙන් නුවණින් පෙන්නන්න. අතට තමයි පේන්නේ ඕ සිහි කරගෙන ඉන්න එක නම් ඇහෙවෙන්න බෑ. දැන් තේරුණාද? ඇහැගෙන හොයන්න විදි කීපයක් කිව්වේ. දැන් වයින් Tamanට ගැලපෙන එකෙන් මේ මේ විදිහට හිතුවොත් මට මේක පැහැදිලි කියනවා නම් ඒකෙන් හැමතිස්සෙම මතක් කර කර දෙන්න ඕන. හැකියනකොට මේ ඇහැ සිහි වෙනව නම් මස් වලින් හැදිච්ච ඇහැ ආයේ සිහි කරලා දෙන්න ඕන. ඕක වෙන්න බෑ. ඔය බොරුවක්. ඔක අර ලෝකෙට අයිති දෘෂ්ටිය මිසක් කාර්ය දර්ශනේ නෙවෙයි. ඇත්ත ඇති හැටි නෙවෙයි.
යථාර්ථය නෙවෙයි.
දැන් ඔය ඇහැට විස්තර කරපු එක ඉතින් තමන් දක්ෂ වෙන්න ඕන. අනිත් ආයතන වලටත් දාගෙන දාගෙන බලන්න. කියපු ඕන පැත්තකින් දාත හැකි. අපේ කෙලෙස් තියෙන එක කැඩෙනකම්ම ඒක බලන්න වෙනවා. ඉස්සලා හැට කනට නාසයට දිවට ওই ටිකට ඔබ හිතට බලන්න. බලලා ඊළඟට තමයි ශරීරයට යන්න වෙන්නේ. ශරීරයට බොහොම රැවටිලා ඉන්න. ශරීරයේ පේනවාමයි අල්ලන්න පුළුවන් කියන මට්ටමකනේ අපි.
මගේමයි.
ඔව්. මේ ශරීරේ මේ වගේ කියලා ඔළුවක් තියෙනවා, අත් දෙකක් තියෙනවා. ඔළුව කොහොම හැඩයක් පේනවනේ අපිට. ඒක පේන්නේ කොහොමද කියලා දැන් නුවණින් හොයන්න ඕන. ඇත්තටම දැකපු ටිකක්ද මේ පේන්නේ? එතනින් පටන් ගන්න. ඒක පටන් ගන්න පුළුවන් මූණෙන් පටන් ගන්නකො. මූණ කවදාවත් දැකලා තියෙනවා. දැන් ඒක බලන්නේ මේ මොහොතේ මට මගේ මූණ පේනවා. මේ මොහොතේ පේන්නේ නැහැ නේ තමන්ගේ මූ නේද? ඒකට වර්තමානයක කවදාවත් මූණ දකින්න බෑ. අනේ අපි කවද්ද මූණ දැකලා තියෙන්නේ? අනේ මතක් වෙයි කණ්ණාඩියෙන් බලලා. නැත්තම් ෆොටෝ එකකින්. නැත්තම් වීඩියෝ එකකින්. ඒ දැක්කේ ඇත්තට මූණද? එහෙනම් මගේ මූණ තියෙන්නේ එළියේ. ගෙදර තියලා එන්න පුළුවන් මෙහෙ අරන් එන්න ඕනේ මේ නොහම හිතට ඔබ වදින විදිහට පෙන්නන්න ඒ ප්‍රශ්නේ එනවා ඔහම හිතනකොට එහෙනම් මේ ඇල්ලුවත් අහු වෙන්නේ මොකද්ද මූණ නෙමෙයි ඒකට උත්තර හොයා ගන්න ඕන බත් අද කැපත්තකින් නෑ කිව්වට අනිත් පැත්තෙන් අපි අපේ පුරුදු කරපු ටික එනවා ඔහම නෑ කියන්නේ කොහොමද මේ තියෙන්නේ
දැන් ඔතන මහත්තයා අපේ මම සිලසන සයින් මහන්දි දැන් නිත්‍ය රූපයෙන්ද මගේ රූපයෙන්ද තේන්න තියෙන ඇල්ලුවම අපි ආපෝ දෙය වගේ පති කියන ඒ සංකල්පය ඒකත්
ඔව් ඒ උපමා වලින් ගන්න පුළුවන් දැන් නිත්‍යක චිත්‍රයක් නැන්දොත් මගේ චිත්‍රෙම ඇඳලා තියෙනවා නම් නැත්නම් වෙන කෙනෙක්ගේ චිත්‍රයක් ඇඳලා තියෙනවා නම් අපිට ඒක දැකපු ගමන් ආ මේ ඉන්නේ මම නැත්තම්
අහවලා
කියලා එකපාරට හිතෙන. එකපාරට හිතෙන ගතියක් තියෙනවා. සමහර වෙලාවට මගේ ප්‍රෝග්‍රෑම් එක ටීවී එකේ යනකොට මම බලා ඉන්න මේ මම. අනිත් අය කියනවා අන්න ඔය මේ මාව ඉන්නවා කියලා. මම බලනවා මම කොහමද ඕකේ ඉන්නේ? ඉතින් මෙතන ඉන්නේ කවුද? අතනත් ඉන්නේ මමන.
විද්‍යාවනේ.
නෑ නෑ. ඕක ඕක පෙන්නන්න ඕනේ ඉතින් නෝනි. මේකයි මං කියන්නේ මේක පුරුදු කරපු කෙනාට තමයි බලන්න පුළුවන්. මොකද අපි එකපාරට රැවටෙනවා. ෆොටෝ එක බලනකොට මේ ඉන්නේ මම කියලා පෙන්නනවා. එතකොට සිහිය නෑ. මේ කරන්නේ මොකද්ද
කියන්නේ? මේ මමමයි එතකොට හිතෙන්නේ.
ෆොටෝ එකේ ඉන්නේ මමමයි මමමයි. කවුරු හරි නෑ කිව්වොත් තර්කත් කරනවා. කොහොමද නෑ කියන්නේ? ඔය මම තමයි. නේද? කොහොමද අපි ඒ தത്വෙට ගියේ? අන්න අන්න ඕක තමයි විදර්ශනය කියන්නේ මතක් කරලා දෙනවා. අන්න ලෝකෙට අහු වුණා. අන්න සංසාරය ආපු පුරුද්ද. ඔය පුරුද්දෙන් ගියත් ඉස්සරහටත් යනවා. නැංගත් නැංගේ ඇත්ත ඇති හැටි පෙන්නන්න. හරි. සිහිය පිහිටන්න ඕන. ඒකම නුවණ යොදන්න පුළුවන් වෙන්න ඕන. නුවණ යොදන්න නම් මේ ධර්මය අහලා විමසලා තියෙන්න ඕන. ඕක වෙන්නේ කොහොමද? මේවා සාකච්ඡා කළේ නැත්නම් අහලා නැත්නම් නුවණ නැහැ. බුදුදහම අහලා නැහැ. ඒක සිහිය පිහිටුවට මදි. සිහිය පිහිටලා පෙන්නන්න ඕන ඕක වෙන්න බෑ කියන එක නුවණින් පෙන්නන්න ඕන. ඕක සසරය පොයි ලෝකයා කියන එක. ආර්ය දර්ශනයේදී ලෝකයා කියන එක බොරුව මොසාව. හැබැයි ඒක කියන්න හේතු ටික තමන් වෙනම හොයාගෙන තියෙනවනේ. ඇයි මම මේක බොරු කියන්නේ? තමන් එක්කම තර්ක කරන්න පුළුවන් වෙන්න ඕන. අනිත් පැත්තට කියනවා ලෝකෙට අහු වෙන විදිහට එක එක පැති වලින් පෙන්නනවා. අපිව මුලා කරනවා. එතකොට ඒකට දෙන්න උත්තර ටික දැනගන්න තමයි දහම අහලා දැනගෙන තියෙන්නේ. සුත්තමේ ඥානයයි එහෙම නැත්නම් ජානං පස්සං කියන දෙක තියෙනවා. ජානං කියන්නේ දැනගන්න ඕන. පස්සං කියන්නේ ඒක දැකලා තියෙනවා. දැන් මගෙන් අහලා දැනගත්තට මදි. තමන්ගේ දැක්මක් කරගන්න ඕන. මේක ඇත්තමනේ මේ කියලා
තියෙන.
ప్రత్యක්ෂ නුවණක් තමන්ට එන්න ඕන. එතකොට තමයි තමන්ටම මේක පෙන්වන්න පුළුවන් තමන් රැවටෙන වෙලාවට. හරි. ඒකට තමයි සම්මා දිට්ඨිය කියන්නේ. ඇත්ත ඇති හැටි දකින නුවණක් තියෙනවා. දැන් අපිට ඇත්ත වෙලා තියෙන්නේ ලෝකෙට අයිති කියන දේ. නැහැ කියලා දෙයක් තියෙනවා මේ මස් වලින් හැදිලා තියෙනවා මේ විදියට තියෙනවා මේ පාටයි සුදු පාටයි කළු පාටයි අරව මේවා ওই ටික ඔක්කොමනේ අපි දැනගෙන
තියෙන්නේ.
ඒ වචනේ කිව්වට හරියන්නේ නැහැ. ওই තියෙන ඇහි අනිත්‍ය බලන එක ඒක ලෝකෙට අයිති දැක්. තියෙන ශරීරය වෙනස් වෙනවා කියන එක ලෝකෙටයි තියෙන්නේ. ලෝකයා පිළිගන්නවනේ ශරීරය තියෙනවා. ඒක වෙනස් වුණත් නොවුණත් ලෝකෙට අහු වෙනවා. බුද්ධාගමේ කියලා මං අනිත්‍ය දැක්කා කියලා හරියන්නේ නැහැ. මුස්ලිම් කාරයගෙන් අහුවුත් ඔය ශරීරය වෙනස් වෙන්නේ නැද්ද කියලා මේ වෙනස් වෙන්නේ. මෙයක් කියයි ඔක වෙනස් වෙනවා. මේ පොඩි කාලේ හිටිය හැටි නෙමෙයි දැන් තව ටිකක් වයසට ගියාම ඔහොම නෙමෙයි, මැරිලා ගියාම ඔහොම නෙමෙයි. ඕක දැනගන්න මේ බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. ඒක ලෝකෙට අයිති ඕන කෙනෙක් පොඩ්ඩක් හිතන්න පුළුවන් කෙනෙකුට. දැන් එතන තමයි දැන් නුවණින් අපි අර සම්මතෙන් එහාට ගිය දැක්මකට එන්නේ. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්න ඇත්තේ මෙන්න මේ වගේ ධර්මයක් කියන්නේ. ඒකට තමයි අර වචන උදව් වෙන්නේ. ඇයි ඇහි ලක්ෂණ ටික කියලා තියෙන ටික ගන්න. ඇයි ඇහ සංකතයි කිව්වේ? ඇයි ඇහ පටිච්ච සමුප්පාදයි කිව්වේ? ඇයි ඇහ අනිදස්සන කිව්වේ? හරි. ඔය ටික ආයතන පහටම බලන්න ඕන ඈ. මම මේ ඇහට විතරයි විස්තර කරගෙන යන්නේ. හරි. ඊළඟට තව තියෙන දෙයක් අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති කියලා. අහුත්වා සම්භූතං කියන්නේ පෙර නොතිබීම හටගත්තු. පෙර නොතිබීම හටගත්තු දේ. අහුත්වා සම්භූතං. සම්භූතං කියන්නේ උපදිනවා. පහළ වෙනවා. අහුත්වා කියන්නේ කලින් තිබිලා නැහැ. නොතිබීම උපදින හටගන්න. අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති. පැවතිලා නැති වෙනවත් නෙමෙයි. ඒ කියන්නේ ඉතුරුක් වෙනවත් නෙවෙයි. භවිෂ්‍යති කියන්නේ පවතිනවනේ. න භවිෂ්‍යති කියන්නේ එහෙම පැවැත්මක් ඉතුරුක් වෙන්නේ නැහැ. පෙර නොතිබීම හට ගන්නවා. ආයි ඉතුරුක් අනාගතයට ඉතුරුක් වෙන්නේ නැහැ. හරි. පවතින දේ අනාගතයට ඉතුරු වෙන්නේ නැහැ. පුත්වා න භවිෂ්‍යති. ඒ ඒ ලක්ෂණෙත් තේරුම් ගන්න ඕනේ. කියන්නේ පෙර නොතිබීම හට ගන්නවා. ඉතුරුක් නැතුවම නිරුද්ධ වෙනවා කියන එක. හරි. ඒකත් මේ ඇහැට කනට නාසයට දිවට ශරීරයට පොදි. හරි. ඒකත් අපි ටිකක් ගැඹුරින් කතා කරන්න